ගරු කොවින්දන් කරුණාකරන් මෙත්තම ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මූලාසනෙ.
Honourable member, please continue.
கௌரவ குழுக்களின் தலைவர் அவர்களே, எமது நாடு சுதந்திரமடைந்த காலம் முதல் இன்று வரை எமது பாராளுமன்ற வரலாற்றில் இடம்பெறாத பிரேரணி ஒன்றின் மீதான விவாதம் ஒன்றில் உரையாற்றுகின்றேன். எமது நாட்டின் பதவித்தர நிலையின் அடிப்படையில் ஜனாதிபதி, பிரதமர் போன்ற பதவிகளுக்கு அடுத்த மூன்றாவது தர நிலையில் உள்ள பதவி சபாநாயகர் பதவியாகும். சபாநாயகர் பதவி என்பது வெஸ்ட்மினிஸ்டர் பாராளுமன்ற சம்பிரதாயத்தின் அடிப்படையில் உருவான பதவியாகும். இது பாராளுமன்றத்தின் அதியுயர் கௌரவ பதவியும் கூட. பாராளுமன்ற உறுப்பினர் ஒருவர் பாராளுமன்றத்தின் சபாநாயகராக தெரிவு செய்யப்பட்டால் அவர் தான் தெரிவு செய்யப்பட்ட கட்சியிலிருந்து விலகியவராகவே கருதப்பட்டு தனது கடமையினை பொறுப்பேற்பார். சபாநாயகர் பதவியின் இன்னும் ஒரு உயர் கௌரவம் என்னவெனில், பிரித்தானிய வெஸ்ட்மினிஸ்டர் சம்பிரதாயத்தில் ஒருவர் சபாநாயகராக தெரிவு செய்யப்பட்டால் அடுத்த தேர்தலில் அவர் போட்டியிடும் போது அந்த தொகுதியில் அவரை எதிர்த்து எந்த கட்சிகளும் தமது வேட்பாளரை நிறுத்துவது இல்லை என்பது ஒரு சம்பிரதாயமும் கூட. இத்தகைய ஒரு உயர் பண்புமிக்க மாண்புமிகு பதவி சபாநாயகர் பதவியாகும். அத்தகைய வெஸ்ட்மினிஸ்டர் சம்பிரதாயத்தை அவ்வாறே பின்பற்றும் எமது பாராளுமன்றத்தில் அத்தகைய பெருமை கொண்ட சபாநாயகருக்கு எதிராக நம்பிக்கையில்லா பிரேரணை ஒன்று கொண்டு வரப்பட்டது என்பது எமது நாட்டின் பாராளுமன்ற வரலாற்றில் வெட்கப்பட வேண்டிய விடயமே தவிர, இந்த நம்பிக்கையில்லா பிரேரணையை பெரும்பான்மை வாக்குகள் பெற்று எதிர்க்கட்சியினர் கொண்டு வந்த இப்பிரேரணையை தோற்கடித்து விட்டோம் என்று ஆளும் தரப்பு பெருமை கொள்ளக்கூடிய விடயம் அல்ல. சபாநாயகருக்கு எதிராக நம்பிக்கையில்லா பிரேரணை கொண்டு வரப்பட்டதற்கான உடனடி காரணம் அண்மையில் நிறைவேற்றப்பட்ட நிகழ்நிலை காப்புச் சட்டமாகும். அண்மை காலத்தில் அவசர கோலத்தில் சட்டவரை வாக்கப்பட்டு அதே அவசரத்தில் வர்த்தமானியில் வெளியிட்டு பாராளுமன்றத்தில் சட்ட மூலமாக சமர்ப்பிக்கப்பட்டு ஆளும் கட்சி உறுப்பினர்கள் தவிர அனைத்து அரசியல் கட்சியினராலும் சமூக ஆர்வலர்களாலும் தன்னார்வ தொண்டர்களாலும் தன்னார்வ தொண்டு நிறுவனங்களாலும் சர்வதேச மனித உரிமை ஆர்வலர்களாலும் சர்வதேச மனித உரிமை நிறுவனங்களாலும் தமது கவலையையும் கரிசனையும் வெளியிட்ட நேரத்திலும் கூட அத்தனையையும் மீறி புறக்கணித்து அவசர கோலத்தில் இச்சட்டம் மூலம் நிறைவேற்றப்பட்டது. ஐக்கிய அமெரிக்கா, பிரித்தானியா போன்ற நாடுகள் உட்பட பெயரளவில் ஜனநாயகம் நிலவும் நாடுகளில் கூட இத்தகைய சட்டம் இயற்றப்பட்டுள்ளது. ஐக்கிய அமெரிக்கா, பிரித்தானியா போன்ற நாடுகளில் இச்சட்டம் கொண்டு வரப்பட்ட போது இச்சட்டம் தொடர்பாக பல வருடங்கள் சமூகத்தின் அடிமட்டத்திலிருந்து உயர்மட்டம் வரை பல்வேறு தரப்பினருடனும் பல்வேறு நிறுவனங்களுடனும் 3-4 வருடங்கள் முறையான கலந்துரையாடல்கள் மேற்கொள்ளப்பட்ட பின்னரே சட்டமாக நிறைவேற்றப்பட்டது. நமது நாட்டின் நிகழ்நிலை காப்புச் சட்டம் ஓரளவுக்கு சிங்கப்பூரின் சட்டத்தை ஒத்ததாக நான் கருதுகின்றேன். சிங்கப்பூரின் ஜனநாயகத்தன்மை பற்றி இச்சபையில் நான் உரையாற்ற விரும்பவில்லை. இச்சட்ட மூலம் தொடர்பாக உச்ச நீதிமன்றம் அரசியல் அமைப்புக்கு முரணாக பல பிரிவுகள் உள்ளன. இவை சீர் செய்யப்பட வேண்டும். அவ்வாறு இத்தகைய விதப்புரைகள் சீர் செய்யப்படாத விடத்து அரசியல் அமைப்புக்கு முரணானதாகவே இச்சட்டம் கருதப்படும் என்பது மாத்திரமல்ல, சாதாரண பெரும்பான்மை ஒன்றினால் இச்சட்டத்தினை நிறைவேற்ற முடியாது என தனது விதப்புரைகளை வழங்கியும் கூட உச்ச நீதிமன்றத்தின் விதப்புரைகள் முற்றாக புறக்கணிக்கப்பட்டு அரசியல் அமைப்புக்கு முரணாக இச்சட்ட மூலத்துக்கு தனது ஒப்புதலை வழங்கி இச்சட்ட மூலத்தை சட்டமாக்கியுள்ளார். எமது சபாநாயகர் அவர்கள் நிகழ்நிலை காப்பு சட்டத்தை அரசியல் அமைப்புக்கு முரணாக உச்ச நீதிமன்றத்தின் விதப்புரைகளை புறக்கணித்து தனது ஒப்பத்தை இட்டதன் மூலம் அவர் கூறும் செய்தி என்ன? வெஸ்ட்மினிஸ்டர் சம்பிரதாயத்தை இதன் மூலம் சபாநாயகர் அவமதித்துள்ளதுடன் அதனை முற்றாக மீறியும் உள்ளார். தென்கிழக்காசியாவில் பெருமைமிகு பாராளுமன்ற சம்பிரதாயம் கொண்ட நாட்டில் இதுவரையில் இருந்து வந்த சம்பிரதாயம் இதன் மூலம் முற்றாக மீறப்பட்டுள்ளது. எல்லாவற்றிற்கும் மேலாக ஜனநாயக நாட்டில் சட்டத்துறை, நிர்வாகத்துறை, நீதித்துறை சமனானதும் ஒன்றையொன்று ஒப்பாரும் மிக்காரும் இல்லாததாக இருக்க வேண்டும் என்ற வலுவேறாக்கள் தத்துவத்தை தன் காலில் போட்டு மிதித்துள்ளார். இது எமது பாராளுமன்ற சம்பிரதாயத்துக்கு பெருமையா? எமது சபாநாயகருக்கு இது பெருமையா? கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, ஜனாதிபதியோ பிரதமரோ எமது பாராளுமன்றத்தில் உரையாற்றும் போது சபாநாயகர் அவர்களை நோக்கி கௌரவ சபாநாயகர் அவர்களே என்றே விளிப்பார்கள். ஆளும் கட்சி எதிர்கட்சி சிறுபான்மையினர் பெரும்பான்மையினர் என்ற பேதமின்றி சபையினை நடுநிலை தன்மையுடனும் நீதி நெறிமுறையுடனும் சபாநாயகர் சபையினை வழிநடத்த வேண்டிய கட்டுப்பாட்டுக்குரியவர். இத்தகைய சபாநாயகர் பதவியினை சீராக வகித்தவர்கள் எமது நாட்டிலும் இருந்துள்ளார்கள். ஆனால் இதுபோன்ற சம்பவம் இதுபோன்று எந்த சபாநாயகருக்கும் எமது நாட்டில் நடைபெறவில்லை. எமது பாராளுமன்றத்தின் செங்கோல் எமது சபாநாயகரின் பொறுப்பிலேயே உள்ளது. செங்கோல் என்பது பக்க சார்பற்ற நடுநிலை வகிக்கின்ற பதவிக்குரிய சின்னமாகும். ஆனால் எமது பாராளுமன்ற வரலாற்றில் அண்மை காலமாக சபாநாயகர் இத்தகைய நடுநிலை தன்மை வகிக்கின்றமையை நான் காணவில்லை. சபை விவாதங்களின் போது உறுப்பினர்கள் தமது எதிர்ப்பினை வழிகாட்டும் போதும் ஆளும் கட்சியினை ஒரு விதமாகவும் எதிர்கட்சியினரை வேறு விதமாகவுமே நடத்தி சென்ற நிலைமையினை நான் காண முடிகின்றது. பாராளுமன்ற உறுப்பினர்களது சிறப்புரிமைகள் மீறப்படுகின்ற போதெல்லாம் குறிப்பாக சிறுபான்மை தமிழ் பாராளுமன்ற உறுப்பினர்களது பாராளுமன்ற சிறப்புரிமைகள் மீறப்படும் போதெல்லாம் பாராளுமன்ற உறுப்பினர்களது சிறப்புரிமை மீறப்படும் போதெல்லாம் அவற்றை நாம் பாராளுமன்றத்தில் எடுத்துரைக்கும் போதெல்லாம் அவை முறையான கவனத்திற்கு உட்படுத்தப்படுவதில்லை, அவர்களுக்குரிய முறையான நீதி கிடைப்பதில்லை என்பதை இச்சந்தர்ப்பத்தில் எடுத்துரைக்க விரும்புகின்றேன். ஆளும் கட்சியினரின் அடாவடிகளை அக்கிரமங்களை எதிர்கட்சியினர் எடுத்துரைக்கும் போது சிறுபான்மையின பாராளுமன்ற உறுப்பினர்கள் தமது உரிமை கோரிக்கைகளை எடுத்துரைக்கும் போது அவற்றை சில்லறையாக நினைக்காது அவர்களது கோரிக்கைகளை செவிமடுத்து ஆளும் தரப்பின் அடாவடித்தனத்தை கண்டித்து அவர்களுக்குரிய நியாயத்தை வழங்கும் தட்டுணிவும் திறமையும் கொண்ட பதவி சபாநாயகர் பதவியாகும். இந்த பாராளுமன்றத்தின் உள்ளே ஆளும் கட்சி எதிர்கட்சி வரிசையில் இருக்கும் புத்தி ஜீவிதம் கொண்ட வெஸ்ட்மினிஸ்டர் சம்பிரதாயங்களை அறிந்த உறுப்பினர்கள் உள்ளார்கள் எனில் உங்கள் இதயத்தில் கை வைத்து எமது சபாநாயகர் அப்படி நடந்துள்ளாரா என்று நீங்களே அந்த கேள்விக்கு விடை காணுங்கள். எல்லாவற்றிற்கும் மேலாக எமது ஜனாதிபதி அவர்கள் வெஸ்ட்மினிஸ்டர் சம்பிரதாயத்தை முழுதாக அறிந்தவர் என்பதை நான் அறிவேன். எமது சபாநாயகர் அவர்களது இந்த நடவடிக்கை குறித்து ஜனாதிபதி அவர்களது நிலைப்பாடு என்ன? கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, இதனோடு தொடர்புடையதாக ஓரிரு விடயங்களை கூறலாம் என நினைக்கின்றேன். அண்மையில் எமது ஜனாதிபதி அவர்கள் போலீஸ் அதிகாரமற்ற 13வது திருத்த சட்ட அமுலாக்கம் பற்றி எடுத்துரைக்கின்றார். காலத்துக்கு காலம் எமது ஜனாதிபதி அவர்கள் 13 தொடர்பாக இனப்பிரச்சினை தீர்வு தொடர்பாக ஏதோ கூறுவதும் பின்னர் அவற்றை மறந்து விடுவதும் 2015 நல்லாட்சி காலத்தில் இருந்து நாம் கண்ட அனுபவமாகும். இதனை விட முக்கியமான கருத்தொன்றை எமது வெளிநாட்டு அமைச்சர் அண்மையில் எடுத்துரைத்துள்ளார். தமிழர்கள் சமஷ்டி கோருவதற்கு உரித்துடையவர்கள் மட்டுமல்ல, சமஷ்டியானது பிரிவினைக்கு அத்திவாரமாக இருக்காது, அது ஒற்றுமைக்கான அத்திவாரமே எனவும் இது தொடர்பாக பல வெளிநாடுகளின் சமஷ்டி அரசியலமைப்பு தன்மைகளையும் எடுத்து காட்டியுள்ளார். இது அமைச்சரது தனிப்பட்ட கருத்தா அல்லது அமைச்சரவையின் கருத்தா என்பது ஒரு புறம் இருக்க, அரசாங்கத்தின் ஒரு சக்தி வாய்ந்த அமைச்சர் ஒருவர் இத்தகைய கருத்தொன்றை கூறியதை இட்டு நான் அவரை வரவேற்கின்றேன், பாராட்டுகின்றேன். அவ்வாறு கூறுவதுடன் அவரது கடமையை நிறுத்திவிடாது, அதனை செயற்படுத்துவதற்கு வெளிநாட்டு அமைச்சர் அவர்கள் முறையாக செயற்பட்டால் இந்த நாட்டை இன மத பேதமற்ற ஒரு நாட்டாக முன்னேற்றி செல்வதற்கு உகந்ததாக அமையும் என்று மீண்டும் ஒரு முறை அவரை பாராட்டி அமர்கின்றேன். நன்றி.
Thank you. Honorable Minister Ali Sabri, you have 13 minutes.
Sir, with the permission, can I suggest that we will continue the debate without adjournment for the lunch? Honorable members of the opposition, shall we have the debate without adjournment for the lunch? I suggest that.
Okay.
Garu niyojakaraka sabhapatthumani ada dina diva vivadaya diva ahara vivekeen thorawa pavathwagena yutaya yojana karamu.
Hi,
thank you. Garu niyojakaraka sabhapatthumani mulim api balannata ona mema vishwasabandha yojana idiriye thiyena karunu pilibandawa. කරුණු දෙකක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඊයේ පෙරේදා අපි දවස් දෙකේම අහගෙන හිටිය විපක්ෂයේ සමහර අය හරියට මැරිලා උපදිච්ච වගේ මෙතන නීතිය ක්‍රියාත්මක කිරීම හා හැදීම පිළිබඳව කතා කරනවා. 2017 වර්ෂයේදී ඔබට මතක නම් පළාත් පාලන ඡන්දය විමසීමේ පනත සම්මත කර ගැනීමේදී මමත් සුප්‍රීම් කෝට් එකට ගියා ඒකට විරුද්ධව මම පාර්ලිමේන්තුවේ හිටියේ නෑ වගන්ති තුනයි තිබුණේ ඒකෙන් බලාපොරොත්තු වුණේ පළාත් සභාවල කාන්තා අපේක්ෂකත්වය වැඩි කර ගැනීම ඒක අරගෙන හයා මාරට නවත්තන්න ඕන විවාදය නමයා මාර වෙනකන් අරගෙන ගිහිල්ලා වගන්ති තුනක් වෙනුවට වගන්ති 132ක් කාරක සභා අවස්ථාවේදී දාලා මේ රටේ පළාත් සභා ක්‍රමය සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්නට අඩිතාලම දැම්ම මේගොල්ලෝ. දැන් අපිට කියනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව නීතිය පිළිබඳව එක්කෙනෙක් කෙනා ඇවිල්ලා අපිට යෝජනා කරනවා. අපිට ලෙක්චර්ස් දෙනවා. එහෙම කරපු අය මොනවාද තියෙන සදාචාරත්ම අයිතිය? කිසිම සදාචාරත් අයිතියක් නැහැ. වගන්ති තුනයි ඒ හින්දා තමයි 20 වන සංශෝධනයේදී මම අධිකරණ අමාත්‍යවරයා හැටියට ඉන්නකොට අපි සංශෝධනයක් ගෙනාවා මුල් ප්‍රින්සිපල් එකට විරුද්ධව මිසක කොමිටි ස්ටේජ් එකේ වෙනස්කම් ගේන්නට බෑ කියලා. එම නිසා මේක අර මට මතක් වෙනවා ජයරාජ් ෆර්නාන්ඩි පුල්ල ඇමතුමා ඉස්සර කියපු කතාවක්. මොලේ තියෙනකොට බලේ නැහැ, බලේ තියෙනකොට මොලේ නැහැ. එන්න මේක හරියට මැරිලා ඉපදුනා වගේ තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ගරු කතානායකතුමනි, ගරු නියෝජකාරක සභාපතිතුමනි, අර කිව්ව වගේ මුලින්ම රුපියල් කඩා වැටෙනකම් බලන් හිටියා. රුපියල් 700ටයි 1000කට යනකම්. දැන් ඒක සාර්ථක වුණ නැහැ. ඊපස්සේ බැංකු කඩා වැටෙනකම් බලන් හිටියා. දැන් ඒක සාර්ථක වුණෙත් නැහැ. ඊට පස්සේ උද්ධමනය වැඩි කිව්වා. දැන් උද්ධමනය වැඩි කරනකොට අපි ඒක පාලනය කරාම මුදල් මේ ඉන්ට්‍රස්ට් රේට් එක 30යි කියලා කිව්වා. දැන් ඒක 10ට වැටලා තියෙනවා. දැන් ඔක්කොම බලාපොරොත්තු වෙලා තියෙන්නේ රට හදන්න නෙවෙයි රට විනාශ වෙන්න. දැන් රට වට්ටන්න. රට නැති කරලා දාන්න. දැන් මේවා එක එකට අපි විසඳුම් හොයනකොට මේ අහිංසක කතානායකවරයෙක්ව අල්ලගෙන එතුමාට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. මොකද මේ විශ්වාස භංගයේ තියෙන දෙක පළවෙනි එක තමයි ඉතාමත්ම වැදගත් කරුණු දෙකක්. එකක් තමයි ඔන්ලයින් සේෆ්ටි බිල් එක පත් කර ගැනීමේදී එතුමා එන්ඩෝස්මන්ට් එක එතුමා දීපු එක වැරදි කියලා. කරු කතානායකතුමනි, නීති හදන සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, නීති හදනකොට සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුව ඇතුළේදී එහි ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් සම්පූර්ණ බලය තියෙන්නේ කතානායකතුමාට. ඒ කතානායකතුමාට පාලනය කළ හැක්කේ ඒ ක්‍රියාපටිපාටිය තමයි. මේ නීතිය හදනකොට නීතිය ගියා ඒ පනත කෙටුම්පත අභියෝගයක ලක් වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට. අභියෝගයක ලක් වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ සඳහා යෝජනා රාශියක් ඉදිරිපත් කළා. සමහර දේවල් කිව්වා මේක කරන්නේ නැතුව තවදුරටත් ඉදිරියට මේක පවත්වාගෙන යන්න බෑ කියලා. සමහර දේවල් ඔවුන් කිව්වා වී රෙකමෙන්ඩ් කියලා. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරලා කමිටු අවස්ථාවේදී මේ සියලු යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. කොමිටු අවස්ථාවේදී යෝජනා ඉදිරිපත් කරාට පස්සේ කතානායකවරයා ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්න. කාගෙන්ද උපදෙස් ලබා ගන්න? උපදෙස් ලබා ගන්නේ නීති අනුවම ව්‍යවස්ථාව අනුවම ඒ උපදෙස් ලැබිය යුත්තේ නීතිපතිතුමාගේ. ඉතින් නීතිපතිතුමා උපදෙස් දුන්නට පස්සේ මෙම කරුණේදී මම සභාගත කරනවා නීතිපතිතුමා කියලා තියෙනවා. නීතියට අනුව ඒ සංශෝධන සිද්ධ වෙලා තියෙනවා. නීතිපතිතුමා වෙනුවෙන් අස්සම් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. I have advised that the provisions of the bill including the amendment proposed at the committee stage are not inconsistent with the constitution, are not subject to any prohibition or restriction imposed by the 13th amendment to the constitution. ඉතින් ඒ වගේ දෙයක් ලැබුණට පස්සේ කතානායකතුමාට හැකියාවක් නැහැ නීතිය සම්මත වුණේ නැහැ කියලා කියන්න. මොකද පනතට අනුවම ඒක පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා 79 වෙනි පිටු 79 වන වගන්තියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ Speaker shall endorse on every bill passed by the Parliament a certificate in the following form. එතුමාට අභිමතයක් නැහැ. එතුමා ඒක අනිවාර්යෙන්ම shall ප්‍රකාශයට පත් කරන්නට ඕන නීතියට අනුව මේක ක්‍රියාත්මක වුණා කියලා. ඒකෙදි එතුමා රැඳිලා තියෙන්නේ ಖಾತಾನಾಯಕ ನೀತಿಪತಿತುಮಾಗೆ ಉಪದೇಶ ಮತ ನೀತಿಪತಿತುಮಾಗೆ ಉಪದೇಶ ವರದಿ ಕೇಳ ಕೇನವ ನಾಮ ಒಬ್ಬ ಎತುಮಾಟ ಪುಳುವಂದ ನೀತಿಪತಿತುಮಾಟ ವೆಡಿಯ ಎಕ್ಕೆನೆಕ್ ವಾಡಿವೆಲ್ಲ ನೀತಿಪತಿತುಮಾ ಕೇನೆಕ ವರದಿ ಎಮ ನಿಸಾಮಾಮ ನೀತಿಪತಿ ತೆಹಾಗೆ ಇಲ್ಲ ಮಗೆ ಒಪಿನಿಯನ್ ಎಕ ದಾನವೈ ಕೇಳೇಕ ಮಮ ಬಲಾಗನ ಹಿತಿಯ ಸಮಹಾರ ಎಮ ಕೇನವ ಎಮ ಕರಣ ಪುಳುವಂದ ಏನ ಚೀಫ್ ಜಸ್ಟಿಸ್ ಅವಿಲ್ಲ ವಾಡಿ ವೆನ್ನಟೋಣ ಮೇ 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 ಕಥಾನಾಯಕ ಪುಟುವೆ ನೀತಿಪತಿತುಮಾಗೆ ಉಪದೇಶ ಅಟ ವಡಾ ಎಹಾಟ ಎಹಾಟ ಯನ್ನಣ ಪ್ರಾಯೋಗಿಕ ಕರಣ ಬ್ಯಾನೆ ಎಮ ನಿಸಾ ನೀತಿಪತಿತುಮಾಗೆ ಉಪದೇಶ ಅನ್ನುವ ಕಟಯುತು ಕಲ್ಲ ತೇನ ನೀತಿಪತಿತುಮಾ ಕೇಳ ತೇನವ ಸಿಯಲುಮ ದೇವಲ್ ಏಕಟ ಅನು ಅನುಗತವ ಮೇ ಸಂಶೋಧನ ಸಿದ್ಧ ವೆಲಾ ತೇನೋ ಕೇಳ ಅಪಿ ಕಲ್ಪನಾ ಕರಲ ಬಲ್ಲ ತೇನೋ ಸಮಹಾರ ಯೋಜನಾ ತಿಬುಣ ಶ್ರೇಷ್ಠಾಧಿಕರಣೆ ತನಿತ್ ಪಾತ್ತೆನು ಹೆಬೈ ಏಕ ಕಮಿಟಿ ಅವಸ್ಥಾ ಸಂಶೋಧನ ಕರಂಡ ಬರಿಹಿಂದ ಅಲುತ್ ಪಣತ ಕವಿಲ ಕರ್ಣವಾಯ್ ಕೇಳ ಏ ಪಣತ ದನಟ ಮತ್ ಏ ಪಣತ ಸಂದಹ ಕೆಟುಂ ಪತ್ ಕಿರಿಮ ಸಂದಹ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಂಡಲ ಅವಸ್ಥಾವ ಲಬಾದೀಲತಿ ಹೆಮ ನಾಮ್ ಕಥಾನಾಯಕವರೆಯ ಏ ಕರ್ಲತಿಯನ್ನೆ ತಮಂಗೆ ಕಾರ್ಯ ಇಷ್ಟ ಕಿರೀಮ ಎಮನಿಷಾ ತಮಾಯಿ ಸುಮಂದರನ್ ಮೆತ್ತುಮ ಮೀಟ ವಿರುದ್ಧವ ಸುಪ್ರೀಂ ಮುಸಾವಿಯಟ ಗಿಹಿಲ್ಲ ನಡುವದ್ದ ಏ ನಡುವ ಅಹಲ ಇತಾಮತ್ತ ವೆದಗತ್ ನಡುತೀಂದು ಅಕ್ಲಬಾದೀಲತೀನೋ ಪ್ರಿಯಾಂತ ಜಯವರ್ಧನ ಶಿರಾನ್ ಗುಣರತ್ನ ಅಚಲ ವೆಂಗಪ್ಪುಲಿಕಿಯನ ನೀತಿಜ್ಞರು ತುಂದೆನೆ ಬಿನಿಷಕಾರವರು ತುಂದೆನೆ ಕೆತ್ತುವ ಓನ್ ಕೇಳತೀನೋ ಮೆನ್ನ ಮೇಕ ಈವನ್ ಅರ್ಸ್ಕಿನ್ ಮೇ ದೇ ಆರ್ ಕೋಟಿಂಗ್ ದ ಅರ್ಸ್ಕಿನ್ ಮೇ ಆನರಬಲ್ ಮೆಂಬರ್ ಅ ಲಾ ಮೈಟ್ ಬಿ ಅನ್ಜಸ್ಟ್ ಆರ್ ಕಾಂಟ್ರರಿ ಟು ಸೌಂಡ್ ಪ್ರಿನ್ಸಿಪಲ್ಸ್ ಆಫ್ ಗವರ್ನಮೆಂಟ್ ಬಟ್ ಅ ಪಾರ್ಲಿಮೆಂಟ್ ವಾಸ್ ನಾಟ್ ಕಂಟ್ರೋಲ್ ಇನ್ ಇಟ್ ಡಿಸ್ಕಷನ್ ಅಂಡ್ ವೆನ್ ಇಟ್ ಅರ್ಡ್ ಇಟ್ ಅರ್ಸ್ ಗುಡ್ ಬಿ ಕರೆಕ್ಟೆಡ್ ಓನ್ಲಿ ಬೈ ಇಟ್ ಸೆಲ್ ವರದಕ್ ವೆಲಾ ತೀನೋ ಉಣತ್ ಕಥಾನಾಯಕ ತುಮಾಟ ವಿರುದ್ಧವಿಲ್ಲ ವಿಶ್ವಾಸ ಭಂಗ್ಯಾಗೆನಾವೈ ಕೇಳ ಏಕಡೆ ಪಿಲಿತುರು ಅನ್ನ ಏನ ಕುಹೇದ ಮೇ ವೆರದ ತೀನ ಕೇಳ ಅಲುತ್ಪನ್ನ ತಗ್ಗೇನಟೋನ ವಿಪಕ್ಷ ವಗಕೀಮ ಪೆಹರಹರ ಪಿಹಿಂದ ಆಂಡು ಎಂ ಪಣ ತಗೇನ ಅಪಿ ಕಟ್ಟುವುದು ಕಲ್ಲತಿ ವರದ ಕಿಸಿದಯಕ್ ವೆಲಾನೆ ನಮುತ್ ವಡಾ ಹೊಂದ ಮಾರ್ಗಗತ ಸುರಕ್ಷಿತ ನೀತಿಯ ಸ್ಥಾಪಿತ ಕಿರೀಮ ಸದಹ ಏ ಸ್ಟೇಕ್ ಹೋಲ್ಡರ್ಸ್ ಲ ಕಥಾ ಕಿರೀಮೆ ಪಸ್ಯ ಉಂಗೆ ಲಬುಣು ಯೋಜನಾ ಅನ್ನುವ ಟಿರಾನ್ ಅಲಸ್ ವ್ಯತಿತುಮ ಕ್ಯಾಬಿನೆಟ್ ಟೆಕಟ ಅಲು ಪಣತ ಕೆಟುಂ ಪತ್ ಕಿರೀಮ ಸಂದಹ ಸಂಶೋಧನೆ ಕಿರೀಮ ಸಂದಹ ಇದ್ರಿ ಪತ್ ಕರ್ಲತೇನೋ ಏ ಸಂಶೋಧನೆ ವಾಡ ಪಸ್ಯ ಮಮ ಹಿತನವ ಮೇ ಶಿಲುಮ ದೇವಲ್ಲ ಆವರಣೆ ವೆಲ್ಲ ಮೇ ಪ್ರಶ್ನೆ ದೀರ್ಘಕಾಲೀನ ವಿಸುಂದು ಮಕ್ಕ ಅಂಬುವೆ ಕೇಳ ಏ ಅರುಣಾಮ ಮೇಕ ಪಿಟಿ ಪಾಸೆ ಕಥಾನಾಯಕ ತುಮಾ ಪಿಟಿ ಪಾಸೆ ಗಿಯಾ ಕೇಳ ಕಿಸಿಮ ದಯಾಕ್ ಮೇಕನ್ ಸಿದ್ಧವೆನ್ನೆ ನಮೂತ್ ಈಟ ವಡ ವೇದಗಾತ್ ಕರುಣ ದೇವನ ಕರುಣ ಪಿಟಿ ಬಂದವ ಮಮ ನಿಯೋಜ ಕಾರಕ ಸಭಾ ಸಭಾಪತಿಮನಿ ಒಬ್ಬತುಮಾಗೆ ಅವಧಾನೆಯ ಯೋಮುಕರನ್ನ ಟೋನ ಏ ತಮಾಯಿ ವ್ಯವಸ್ಥಾದಾಯಕ ಮಂಡಳಿಯ ಕಟ್ಟಿಯುದುಕರ ಪಿದು ಆ ಕಾರ್ಯ ಪಿಲಿ ಬಂದ ವ್ಯವಸ್ಥಾಯಕ ಮಂಡಳಿಯ ದಹ ದಿನಕ್ಕೂ ಪತ್ಕರ್ಗನ ಟೋನ ದನ್ ನಮ ದಿನಕ್ಕೂ ಪತ್ಕರ್ಗನ ತೀನ ಎಕ್ಕನೆಕ್ಕೂ ಪತ್ಕರ್ಗನ ತಾಮ ಬರಿವಿಲ್ಲ ಮೇ ಅವಸಾನೇದಿ ಪೊಲೀಸ್ ಪತಿ ಪರೆಯ ಪತ್ಕರ್ಗೆ ನಿಯಮ ಪಿಲಿ ಬಂದ ಕಾರಣೇದಿ ನೀತಿಯ ಹರಿ ಹೇಮನತ್ತಾ ವ್ಯವಸ್ಥಾದಾಯಕ ಮಂಡಳಿಯ ವಿಸಿನ್ಮ ದಿದಾಸ್ ವಿಸಿತುನೇ ಡಿಸೆಂಬರ್ ಮಾಸೆ ತಿಸ್ಸೆಕ್ವನಿದ ಪತ್ಕರ್ಗನ್ನ ಲದ ಓಂಗೆ ರೆಗುಲಾಸಿವಲ ಗ್ಯಾಸೆಟ್ ಪಾತ್ರೆ ಮಮ ಅವಧಾನ ಯೋಮುಕರ್ಣ ಕೋಯ ಹರಿ ತೇನವದ ಯಾಮ್ ಕಿಸಿ ಯೋಜನಾವಕಟ ಚಂದೆ ನೊದಿ ವೆಲಕಿ ಸಿತಿಮಿಸಮ ಕಿಸುಂದು ಅವಸ್ಥಾವಕ ಹಿಮಕರ ಅನ್ನಟ ಓಂಟ ಹೆಕ್ಕಿಯಾವಣ್ಣೆ ಓಂಟ ಕಲೆ ಹೆಕ್ಕೆ ಏಕಮ ದಯ ಎಕ್ಕೋ ಪಕ್ಷವ ಚಂದೆಯದೆನ್ನಟೋಣ ಹೇಮನತ್ತ ವಿರುದ್ಧ ಚಂದೆಯದೆನ್ನಟೋಣ ಮಮ ಮೇ ಅವಧಾನೆ ಯಮಕರ್ನೋ ಮೇ ಐ ನೌ ಇನ್ವೈಟ್ ಯುವರ್ ಅಟೆನ್ಷನ್ ಟು ದೇ ಓನ್ ರೆಗ್ಯುಲೇಷನ್ ವಿಚ್ ದೇ ಫಾರ್ಮ್ ಆರ್ಟಿಕಲ್ ಬಿ ಆಫ್ ಸೆಕ್ಷನ್ 4 Consider the recommendation made by the President in respect of the person be appointed to any office specified in the Schedule 41C of the Constitution and approve or disapprove such recommendation. Etakota me vyavasthadayaka mandale innata kala hakke yam kisi yojanawata pakshawa chande deema ho vipakshawa chande deema chande nodi palaki sitime hakiyawak na ehema karanawana me karala atte ai මේ ව්‍යවස්ථාදායකයේ ක්‍රියාදා ව්‍යවස්ථාදාය මණ්ඩලයේ ක්‍රියාපටිපාටියේ හෙම් පිටින්ම අඩාල කරන්නට ඕන්ට ඕනේ මේක අරාජිකත්වයටපත් කරන්න වැඩ කරන්නට බැරි සංස්කෘතියකට මේක අරගෙන යන්න රජයයි ව්‍යවස්ථාදායකයා අතර ගැටුමක් ඇති කරන්න විධායක අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න. එම නිසා කතානායකවරයා ඉතාමත්ම නිවැරදි. මම මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට මේ උසාවියේ නඩුවකට ඉදිරිපත් කරලා තියෙන ડોකියුමන්ට් එක 2024 ජනවාරි මාසේ 19 වෙනිදා ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මිනිට්ස් ඒ මිනිට්ස් වල ඔය ඡන්දේ දීමේ වැලකී සිටිය යුතුයි කියලා කියන අයම කියනවා. ව්‍යවස්ථායක මණ්ඩලයේ ඡන්දේ දීමේකදී කළ හැක්කේ එක්කෝ පක්ෂව ඡන්දය දෙන්න එහෙම නැත්නම් විපක්ෂව ඡන්දය දෙන්න කියන එක. ඡන්දේ දීම වැලකී සිටීමෙන් අදහස් කරන්නේ මොකද්ද? කවුරු හරි නීතිඥ මහත්තයෙක් උපදෙස් දෙන්නට ඇති ඔවුන්ට ඔවුන්ගේ ස්වාධීන බුද්ධිය පාවිච්චි කරලා නෙවෙයි කියන්නට ඇති හොඳම දේ මේ වෙලාවේ මේක අර්බුදයකට යවන එක. අපි හතර දෙනාම විරුද්ධව ඡන්දය දුන්නොත් හතර හතර යනවා. කතානායකවරයාට තීරක ඡන්දයක් තියෙනවා. එම නිසා හොඳම දේ තමයි අපේම රෙගුලාසි උල්ලංඝනය කරන්න, ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන්න, අපි මීට පෙර ඉදිරිපත් කරන කරුණොත් උල්ලංඝනය කරන්න, උල්ලංඝනය කරලා ඡන්දය දීමේ වලකී හිටින්න. අමුතුම ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වුණේ මොකද්ද? බලාපොරොත්තු වුණේ මේකයි, සම්පූර්ණ ව්‍යවස්ථාදායි මණ්ඩලයේ ක්‍රියා කටිපාටියම අවුල් ජාලාවකට යවන්න. ඒකයි මම කිව්වේ මේගොල්ලන්ට ඕනේ ප්‍රශ්න මතු කරන්න. ඩොලර එක බහිනවට කැමතිත් නැහැ, උද්ධමනයේ පල්ලයට එනවට කැමතිත් නැහැ, ඉන්ට්‍රස්ට් එක යට වෙනවට කැමතිත් නැහැ, කියුස් නැති වෙනවට කැමතිත් නැහැ, සංචාරකුඩ එනවට කැමතිත් නැහැ. හැම එකටම අඩුපාඩු වෙනවා. ඕන පුද්ගලයෙකුට පුළුවන් විවේචනය කරන්න, ඕන පුද්ගලයෙකුට පුළුවන් කටෙන් බතල කොට හිටවන්න. නමුත් වැදගත් වෙන්නේ පෞගේ අවුරුදු දෙක තිබුණු ඔය අරාජිකත්වයෙන් මේ රට බේරා ගැනීම සඳහා අපි කරලා තියෙන මේ ක්‍රියාපටිපාටිවල වෙනස ප්‍රතිඵලය අද පොදු ජනතාවට අත්විඳින්න තියෙනවා. ඒ හින්දා මේකට මූණ දෙන්න බැරි වුණාම හැමදාම ඇවිල්ලා මෙතන මොනා හරි ප්‍රශ්නයක් මතු කරනවා. දැන් විපක්ෂ නායකතුමා කිව්වා එතුමා කතා කරන්නේ අනිවාර්යයෙන්ම අපේ ආණ්ඩු පක්ෂය තුළ කතානායකතුමා පිළිබඳව යම් අප්‍රසාදයක් තියෙනවා, අපිට කතා කරන්න දෙන්න ප්‍රමාණය අඩුයි කියලා. වැඩියෙන් දෙනවයි කියලා විපක්ෂයට. මම හිතුවා අර අනිත් මන්ත්‍රීවරු කියපු ආකාරයෙන් මේ විශ්වාස භංගයේ ආණ්ඩුවෙන් එයිද කියලා. නමුත් එතුමා කියනවා එතුමා ඔක්කොම කතා කරන්නේ මිනිස්සුගේ ප්‍රශ්නද? අපි ඇවිල්ලා කතා කරන්නේ අපේ ප්‍රශ්නද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැමදෙනාම කතා කරන්නේ මිනිස්සුගේ ප්‍රශ්න තමයි. විපක්ෂ නායකතුමාට යම් ප්‍රමාණයක වැඩි ප්‍රමාණයක් දෙන්නට ඕන. නමුත් මම අභියෝග කරනවා අරගෙන බලන්න, පහුගිය අවුරුදු තුන තුළ එතුමා විපක්ෂ නායකවරයා හැටියට කටයුතු කරද්දී එතුමා විතරයි කතා කරලා තියෙන්නේ, අනිත් අයට කතා කරන්න අවස්ථාවක් නැහැ. ඉතිහාසයවත් කවදාවත් නැහැ. ඒත් මදි කියලා කියනවා, ඒත් මේ විරෝධතාවයක් තියෙනවා. විපක්ෂයේ වෙන අයට කතා කරන්නත් නැහැ, ආණ්ඩු පක්ෂයට කතා කරන්නත් නැහැ. ඊයේ විවාදය 9 මාට පටන් ගන්නකොට පටන් ගත්තේ 10 මාට 11 මාට. අද විවාදය 9 මාට පටන් ගන්නකොට පටන් ගත්තේ 10:45. ඒ මිනිත්ටි කරන් බැලුවම ඇති 60%ක් විතර ඒ වෙලාව අරන්ගෙන තියෙන්නේ විපක්ෂ නායකයෝ. එතුමා කතා කළ යුතුයි. නමුත් මේක සාධාරණ වෙන්න එපා. 225 දෙනෙක්ගේ තියෙන එකෙන් disproportionately 30%ක් විතර එතුමා අරගත්තම අනිත් 224 දෙනාට මොනවද කරන්න තියෙන්නේ? එම නිසා මම හිතනවා ඉදිරියට යනකොට කතානායකතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම ඊයේ පෙරේදා ඔබතුමාට විශේෂයෙන් මුසුදු කරන්නට ඕන. මම දන්නවා ඔබතුමා මාව සීමා කරනවා කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මෙහෙවන අයගේ මගේ අවස්ථාව තුළ ඉතාමත්ම නිවැරදිව සහ කාලය කළමනාකරණය කරගෙන දක්ෂ ලෙස මේක මෙහෙයීම සඳහා ඔබ හොඳ උදාහරණයක්. මම හිතනවා ඉදිරියටත් ඒ මොකද මේක හැම දිනාට මේ අවස්ථාව තියෙන්නට ඕන. අපි හැමෝම ඇවිල්ලා තියෙන අපි අවිල්ල මෙතන අපේ පෞද්ගලික දේවල් කතා කරන්නේ නැහැ. මන්ත්‍රීවරු 225 දෙනාම කතා කරන්නේ පොදුවේ රටේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒ ප්‍රශ්නට හැම දිනාට මේක හා සමානම අවස්ථාව දෙන්නට ඕන. එතුමා විතරක් එහෙම කතා කරන අනිත් අය කතා කරන්නේ නැහැ වගේ එකක් නෙවෙයි. නමුත් මම විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, ඉතාමත්ම වැදගත් කවුද මෙතන ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දය දීමෙන් වැළකී සිටි නිර්පාක්ෂික කියන ස්වාධීන කියන සමාජිකයෝ දෙන්න ඔවුන් ඕනකමින්ම දැන දැනම ඔවුන්ගේ ස්ථාවරයට විරුද්ධව ඔවුන් විසින් හදපු රෙගුලාසි වලට විරුද්ධව ගිහිල්ලා මෙතන කොන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එකක් ඇති කිරීම සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. ඔවුන්ගේ වගකීම ඒක නෙවෙයි. ඔවුන් ආණ්ඩුවේ ඉත්තන් වෙන්නත් ඕනේ, විපක්ෂයේ ඉත්තන් වෙන්නත් ඕනේ. ඔවුන්ට අයිතියක් නැහැ මේ අවසාන වශයෙන් මේක පත් කරයිද නැද්ද කියන එක. ඔවුන් මේ සම්පූර්ණ දෙයම කරේ. කතානායකතුමා මේ ඒගොල්ලන්ට කවුරු හරි උපදෙස් දුන්නා. දෙකක් පක්ෂයි දෙකක් විරුද්ධයි දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. දැන් මේගොල්ලන්ගේ තර්කය තමයි හතරම විපක්ෂ වුණාට ප්‍රශ්නයක් නැහැ. හතරක් පක්ෂයි හතරක් විපක්ෂයි. එතකොට පුළුවන් කතානායකතුමාට තීරණයක් දීලා පත් කරන්න. හැබැයි හතරක් පක්ෂයි දෙකක් විපක්ෂයි දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටින පත් කරන්න බෑ. මොන තර්කයක්ද ඒ? අංක ගණිතයටත් වැරදි. දෙකක් හතරක් කැමති නම් දෙකක් වැරදි නම් දෙකක් අකමැති නම් ඒකද වඩා හොඳ? හතරක් විරුද්ධ නම් වඩා හොඳ? එම නිසා ගරු කතානායකතුමා ඉතාමත්ම නිවැරදිව කටයුතු කරලා තියෙනවා. හතර දෙනෙක් පක්ෂවත්, දෙන්නෙක් විපක්ෂවත්, තව දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා නම් ගන්න පුළුවන් එකම ආරෝපණය තමයි ඒ දෙන්නත් එකට විරුද්ධයි කියන එක. එහෙම නැත්තම් උඩ බලාගෙන ඉන්න ඕන, පත් කිරීමක් නොකර. එමු නිසා එතුමා ඒ නිවැරදි අනුව ඒ හතර පක්ෂයි හතරක් විරුද්ධයි. එම නිසා එතුමාට තීරක ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් කියලා තීරණය කරලා තීරණය කළා. එතුමා පත් කරලා තියෙනවා. එම නිසා මම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටින්නේ ගරු කතානායකතුමනි, මම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ සම්පූර්ණ ක්‍රියාපටිපාටියම, මේ සම්පූර්ණ the honorable deputy chairman of the committees, I say this whole exercise of bringing a no confidence motion against the speaker is politically motivated. He has nothing to do with it. He has acted within the law. You cannot expect a speaker to overrule the opinion of the Attorney General without reasonable cause. When the Attorney General says that the committee stage amendments have been brought in terms of the law, how do you expect a layman speaker to override him? Then Chief Justice must sit in the chair of the speaker to overrule him. So therefore, this entire exercise is without any merit whatsoever. Secondly, the Constitutional Council, there is no provision in terms of the Constitution, neither in terms of their own regulation, nor in terms of their previous practice to abstain from voting. Either they must vote for or against. So the manner in which he has acted is to bring the Constitutional Council into a disrepute, which warrants a no-confidence motion on those two members who have acted against their own regulation, not against the Speaker. Therefore, I, with great respect, Honorable Deputy Chairman of the Committees, would say this no-confidence motion is not worth the paper it is written. It's politically motivated. It's not on merit. Actually, if you want to bring a no-confidence motion on the appointment of the IGP and the online safety bill, you must bring it against the minister who brought it. Minister is spared. Why you are scared of it? So that's the truth. So therefore,
Minister, please wind up.
Yeah, with respect, I will wind up, and I will say that we all will vote to defeat this no confidence motion, and we have full confidence on the Honorable Speaker. Thank you.
Thank you. Honorable Nalaka Godaheva, you have 7 minutes.
Garu Niyojakarika Sabha Sabhapathumani, Kathanayakavarayakuta Viruddhava Viswasa Bhangaya Gena Velavaka ඒක මං හිතන්නේ අපි හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒක කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ රටේ තියෙන උත්තරීතර ආයතන වෙන පාර්ලිමේන්තුවේ ප්‍රධානියා තමයි කතානායකවරයා කියලා කියන්නේ. ඒතරේ කතානායකවරයාගේ විශ්වාසනීයත්වයේ පළුදු වෙලා කියලා පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය කියලා කිව්වා. අද මේ සමස්ත විපක්ෂයම එකතු වෙලා තමයි මේකට අස්සම් කරලා තියෙන්නේ. මේ සිළු දෙනාම කියනවා නම් ඒක කනගාටුවට කාරණයක්. මේක විශේෂම වැදගත් වෙන්නේ අපි මේ රටේ මේ වෙලාවේ ඉන්න තත්ත්වය දිහා බලමු. අපි දන්නවා අපේ රට විශාල ආර්ථික අර්බුදයකට වැටිලා මේ ආර්ථික අර්බුදයෙන් ඉන්න ගොඩේ ඉන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවක රජයටත් ඉතාමත්ම වැදගත් කාරණයක් තමයි රජයේ කරන වැඩවලට, රජයේ ප්‍රතිපත්ති වලට, රජයේ ක්‍රියාදාමයන්ට ජනතාවගේ විශ්වාසය දිනා ගන්න එක. නැත්නම් අපි දන්නවා ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මේ වෙලාවේ ජනතාවගේ විශ්වාසය මේ සමස්ත පාර්ලිමේන්තුව ගැන පමණක් නෙමෙයි, මේ සමස්ත රාජ්‍යාන්තරය ගැනම බරපතල ලෙස පිරිහිලා තියෙනවා. එම වෙන්න කරුණු කාරණා රාශියක් පෞගිය කාලේ වුණා. අපි කීපයක් මතක් කරලා බැලුවොත් පළමුවම අපි දුටුවා 69 ලක්ෂයක් ජනතාවගේ ජනවරමින්, ජනතාවගේ විශ්වාසය දිනාගෙන පත්වෙච්ච ජනාධිපතිවරයෙක් සම්බන්ධයෙන් වූ විශ්වාසය බිඳ වැටිලා මේ රටේ අරගලයක් ඇවිල්ලා ඒ ජනාධිපතිවරයාට ජනාධිපතිකම පවා අතහැරලා යන්නට සිද්ධ වෙන තත්ත්වයක් අපි දුටුවා. ඒ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊළඟට මොකද උනේ? එතනින් පස්සේ මහා විශාල කලබලයක් ඇති වෙලා මේ රටේ ගෙවල් ගිනි තියලා මහා අර්බුදයක් ඇති වෙලා ඊට පස්සේ අලුත් ජනාධිපතිවරයෙක් පත් කරන්න වුණා. ඒ අලුත් ජනාධිපතිවරයා පත් කරන වෙලාවේ අර 69 ලක්ෂයක් ජනතාව අරගෙන, ඡන්දා ජනතාවගේ ඡන්දය අරගෙන පත් වෙච්ච ආණ්ඩුව ඕන් වසර ගණනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කරමින් හිටපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම අවසාන මැතිවරණයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා ගෙදලවර තිබිච්ච පුද්ගලයෙක් මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කර ගන්නෝ මේ පාර්ලිමේන්තුව තුල ඡන්ද 114 කින්. ඒතර එවැනි තත්ත්වයක් තුල මේ රටේ ජනතාවගේ විශ්වාසය මොකද්ද මේ පාර්ලිමේන්තුව ගැන? 69 ලක්ෂයක් ජනතාව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයෙක් ඒ ජනතාව වරමින් ආපු මන්ත්‍රීවරු පිරිසක් 114 දෙනෙක් එකතු වෙලා මේ රටේ නායකයා වශයෙන් පත් කර ගන්නවා. නැවතත් විශ්වාසය බිඳ වැටීමේ తత్వය ඇති වෙනවා. ඊට පස්සේ ඒකත් කමන්නේ කියලා කිව්ව මේගොල්ලෝ තිබිච්ච ප්‍රශ්න නිසා, يعني බිය නිසා, අර්බුදේ නිසා ඒ තීන්දුව ගත්තා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජනාධිපතිවරයා යටතේ දිගින් දිගටම අපි ඡන්දය අරන් මමත් ඔය පැත්තේ හිටියේ, අපි ඡන්දය අරන් අපු ප්‍රතිපත්ති වලට විරුද්ධව ඒ ජනාධිපතිවරයා ක්‍රියා කරනකොට ආණ්ඩු පක්ෂය අත උස්සනවා. හැම පනතකටම ඇහිල්ල බෙල්ලක් නැතුව ගේන්නේ මොනවද? අත උස්සන ඕනේ ප්‍රතිපත්තියට එකඟයි, ඕනේ රාජාසන කතාවකට එකඟයි. හැමදාම සම්පත් විකිණීමට එරෙහිව කතා කරපු අපි රාජ්‍ය සම්පත් විකිණීමට සහාය දෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ කොහොමද ජනතාවගේ විශ්වාසය ඉතුරු වෙන්නේ මේ පාර්ලිමේන්තුව ගැන? ඊට පස්සේ මේ පාර්ලිමේන්තුව පමණක් නෙවෙයි, රාජ්‍ය නිලධාරීන් ක්‍රියා කරපු ආකාරය පහුගිය කාලේ මේ රාජ්‍ය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ගැනම විශ්වාසී බිඳ වැටෙන විදිහට ක්‍රියා කරා. පහුගිය කාලේ බලන්න මහ බැංකු නිලධාරී මේ රටේ ගාමිණි විශ්වාසය ඇගිට මහ බැංකුව ගැන මේ අර්බුදයෙන් ගොඩ ගන්න ලොකු වකිමදිරි මහ බැංකුවට ඒ සඳහා මහ බැංකු ස්වාධීන කරනු ලැබුවා. ඒ ස්වාධීන කරන වෙලාවේ අපි ප්‍රශ්න පෙන්ලා දුන්නා. නමුත් ආණ්ඩුව පනත සම්බන්ධ කළ ස්වාධීනත්වය දුන්නේ ඒක මොකක් පාවිච්චි කළා? ඒ නිලධාරීන් හරි සැසිරිච්ච විදිය බලන්න ඉස්සෙල්ලම ගිහලා හැන්දෙන් තමුන්ට බෙදා ගන්න පටන් ගත්තා. එතකොට මොකද්ද වෙන්නේ? ජනතාවගේ විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනවා. එතකොට කතානායකතුමා ගැන කතා කරනවා නම්, කතානායකතුමා පෞගිය කාලේ ක්‍රියා කරපු ආකාරය දිගින් දිගටම මේ පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්නයක් වුණා. එතකොට දැන් මේ ආණ්ඩු පක්ෂයත් කියනවානේ ඒගොල්ලෝ විශ්වාස භංගයක් ගේන්න හිටියා කියලා. ඒගොල්ලෝ ගේන්න හිටිය විශ්වාස භංගයයි විපක්ෂෙන් ආවි කියලා. එහෙම නැති දෙපැත්තම පිළිගන්නවා විශ්වාස භංගයක් ගේන්න තත්ත්වයක් තිබුණා කියලා. ඉතින් එහෙමනම් ඇත්ත වශයෙන්ම කියන කතානායකතුමා මේ 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 විවාදේවත් පවත්වන්න තුලස් වෙන්න ඕන. මොකද දෙපැත්තම කියනවනේ විශ්වාස භංගය ගෙන ඒ යුතුය තිබුණා කියලා. දැන් ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ ගේන්න කලින් අපි ගෙනාවා කියලා. ඉතින් එහෙමනම් විශ්වාස භංගය ගේන්න හේතුකාරක වන කරුණු රාශිය පහුගිය කාලේ සිද්ධ වුණා. විශේෂයෙන්ම කතානායකතුමා කියලා කියන්නේ මේ මේ පාර්ලිමේන්තුවේ ලොක්කා. මේ පාර්ලිමේන්තුව ප්‍රධානියා. පාර්ලිමේන්තුවේ සියලු කටයුතු වලදී අවසාන තීන්දුවනේ මේ කතානායකතුමා, මේ රටේ තුමිනේ පුරවැසිය වශයෙන්. නමුත් එතුමා මේ පාර්ලිමේන්තුව, මේ පාර්ලිමේන්තුවේ කාර්යක සභා හරියාකාරව මෙහෙවද? එක සරල උදාහරණයක් අපි මතක් කරලා බලමු. මේ පාර්ලිමේන්තුවේ මුල්‍ය කාර්යක සභා මුල්‍ය කමිටුව කාර්යක සභාවට සභාපතිවරයා පත් කිරීමේදී පැහැදිලි එකඟතාවක් තිබියදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න ඕනේ කියලා ඒක වළක්වා ගැනීම සඳහා කී වාර ගණනාවක් වැඩ බලන සභාපතිවරයෙක් ඇස්සේ ඒ කමිටුව පවත්වාගෙන ගියා. ඒක බලක් කල මේ බලපෑම කිරීමේ අයිතිය තියෙන කතානායකවරයාට. අන්තිර කවුද තීන්දුව ගන්නේ? ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා මෙතන මේ රැස්වීමක් ගෙනවා. එහෙනම් අපි අහබලට දෙමු මේ සභාපතිකම කියලා ජනාධිපතිවරයා කිව්වට පස්සේ තමයි ඒ පත් කිරීම කරන්නේ. ඉතින් ඒක පක්ෂග්‍රාහීකම නෙවෙයිද? ඒ වගේ පක්ෂග්‍රාහී වෙනවා නම් කොහොමද අපි මේ විපක්ෂ වශයෙන් ඒ කතානායකවරයා ගැන විශ්වාසය තබා ගන්නෙ? ඊට පස්සේ වාර ගණනාවක් අර උදේ මේ කවුද මේ විපක්ෂ නායකතුමාත් පැහැදිලි කරා මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තම එකතු වෙලා අපි යෝජනාවක් සම්මත කරා ක්‍රිකට් බෝඩ්ඩේට විරුද්ධ. ඒ වෙලාවේ රටේ විශාල ජනමතයක් ඇතුළත තිබ්බා ක්‍රිකට් බෝඩ්ඩේට විරුද්ධව. ඒකට විවාදයක් තිබ්බා. ඒ විවාදයේ ඇතුළත වෙලා අවසානයේ බෙදීමක් ඉල්ලුවාම ඒක දෙන්න තිබුණා. ඒක දුන්න නම් බලා ගන්න තිබුණා ඇත්තටම හදවතින්ම මේකට එකඟද විරුද්ධද කියලා මේ අය. නමුත් ඇයි එහෙම කරන්නේ? ඒ තවත් හැසිරීම. ඊළඟට කතානායකතුමාගේ දිගින් දිගටම කතා කරපු කරුණු දෙකක් තිබුණා. ඔන්ලයින් පනත හා ව්‍යවස්ථාදායක සභාවේ පොලිස්පතිවරයා පත් කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් ගත්ත තීන්දුව පිළිබඳව දැන් ඒ පළිදෙල නීති තර්ක තාර්ක ගන්නවා තිබ්බා. ඔන්ලයින් පනත ගැන අපි කතා නොකරමු. මම කතා නොකර ඉන්න මොහොතකට. නමුත් දෙවැනි කාරණේ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව සම්බන්ධයෙන් කතානායකවරයා ජනාධිපතිවරයාට අරපු ලිපිය පිළිගන්න පුළුවන්ද? කාටද පිළිගන්න පුළුවන්? ව්‍යවස්ථාව කියලා කියන්නේ මොකද්ද මේ රටේ? ව්‍යවස්ථාව කියලා කියන්නේ මේ රටේ උත්තරීතර නීතිය. ඒතරේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම කියලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාවේ තීරක ඡන්දයක් දෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කාටවත් ඇවිල්ලා මට පුදුම ඇත මේ අපේ අධිකරණ හිටපු අධිකරණ මැතිතුමා වර්තමාන විදේශ මැතිතුමා ඇවිල්ලා මේක අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. මේව අර්ථකථනය කරන්න බෑ, ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. අර්ථකථනය කරන අර්ථකථනය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණ විතරයි. මේ පාර්ලිමේන්තුවේ එක අර්ථකථනය කරන්න බෑ. ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව ලියලා තියෙනවා මේ තීරක ඡන්දය ගන්න පුළුවන් සමසම අවස්ථා විතරයි කියලා. මේක හරි විදිය මොකද්ද කියලා අර්ථකථනය කරන්න මෙතන මම විනාඩි ඉවර කරනවා. මේ එක එක අවසාන වශයෙන් ගරු කාර්ක සභාපතිතුමනි මට කියන්න තියෙන අවසාන කරුණ තමයි මම හිතන අපේ රටේ විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව ගැන කතානායකවරයා ගැන පමණක් නෙමෙයි පාර්ලිමේන්තුව ගැන විශ්වාසය බිඳ වැටලා තියෙන අවස්ථාවක අපේ පාර්ලිමේන්තුව හැසිරීමත් ඒ විශ්වාසනීයත්වය නැවත පළුදු කරන්න හේතු වෙනවා. බලන්න මේ විවාදය තුළ පෙර සභානායකතුමාගෙන් පටන් අරගෙන කතා කරපු භාෂාව සමහරට පුද්ගලික වශයෙන් අපහාස කරමින් තාමත්ම නරක විදියට අනිකයට පුද්ගලික චෝදනා ඉදිරිපත් කර මෙහෙම හැසිරෙනකොට ඒව ටීවී එකේ යනකොට විශ්වාසයක් ඉතුරුනද මේ රටේ මිනිසුන්ට? මේ රටේ පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැත්නම් මේ රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ගැන විශ්වාසයක් ඉතුරුනද? අපි කරුණා කරලා මේක වෙනස් කරන්න
බලමු.
දැන්වත් වෙනස් කරන්න බලමු. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ කතානායකතුමනි ආණ්ඩු පක්ෂයක් තියෙනවා නම් ඔබට විශ්වාස භාගයක් ගෙනෙන්න තිබුණා කියලා. විපක්ෂයේ දැන්ටම ගෙනාලා තියෙනවා නම් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා.
ඒ
නිසා ඔබේ තීන්දුව ඔබම ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි නම් මේකට පක්ෂව ඡන්දය දෙනවා.
Honorable Minister Mahinda Amarawira, you have 12 minutes.
කරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි අද අපේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාට විරුද්ධව ගෙනෙන විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. නාලගොඩෙහිව මැතිතුමා කියු කාරණේට යම් එකතු කිරීමක් වෙනවා. මමත් එකගයි. මේ පාර්ලිමේන්තුව පිළිබඳව අද රටේ ජනතාවගේ විශ්වාසය කඩ වෙලා තියෙන. ඒකට ප්‍රධාන හේතුව තමයි පාර්ලිමේන්තුවේ ගොඩාක් දෙනෙක් කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය දේවත් රටේ ජනතාවගේ ප්‍රශ්නවත් නෙමෙයි වැඩිපුරම කතා කරන්නේ රාත්‍රියේ කොහොමද රූපවාහිනියට කෑල්ලක් දාගන්නේ කියන එක පිළිබඳව. ඒක තමයි ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අද පාර්ලිමේන්තුව මේ තරම් හැල් වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ හැල්වීම මම 1994 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව සජීවීව දෙන්න ගත්ත දවස් ඉඳලා තමයි මේ තත්ත්වේ වර්ධනය ඇති වුනේ. මම කියන්නේ ඒකෙන් මේ ජනතාවට මේවා දැනගැනීමේ අයිතිය කප්පාදු වෙන්න ඕනේ කියලා. හැබැයි ඒ පිළිබඳව තීන්දුව ගන්න අවස්ථාවේ මමත් හිටියේ මගේත් මතේ වුණේ පාර්ලිමේන්තුවේ කතාව ජනතාව අතර දැනගත්තම හොඳයි, ඒක ප්‍රශ්නයක් නැහැ, ජනතාවටත් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කිය. ඒ වගේම අපි ඒකෙදි හිතුවා ඒ වෙනකොට යම් අසුභවාදී දේවල් සිද්ධ වුණා නම් මේ ජනතා නියෝජිතයන්ගේ කතාව තම ඡන්දදායකයන් අහන නිසා පාර්ලිමේන්තුව එදාට වැඩිය විනීත වෙයි, සම්වර වෙයි, හොඳින් පාර්ලිමේන්තුව තියෙයි කියලා බලාපොරොත්තුවක් අපේ තිබුණා. නමුත් ඒක නෙමෙයි අවසානට උනේ, සම්පූර්ණ අනිත් පැත්තට ගියේ. මේක ඉතාමත් අසම්මර පාර්ලිමේන්තුවක් බවට ක්‍රමානුකූලව පත් වෙමින් යන්නට පටන් ගත්තා. දැන් පාර්ලිමේන්තු කතාවලදී වැඩි ප්‍රමාණයක් පාසල් දරුවෝ ඉවත් කරන්න වෙනවා. හැමදාම පාර්ලිමේන්තුවට පාසල් දරුවෝ එනවා, පාර්ලිමේන්තුවේ නරඹන්න ගැලරිය ඉන්නවා. එතකොට කතානායකතුමාට සිද්ධ වෙනවා මේ පාර්ලිමේන්තුවේ හැසිරීම අනුව ඒ ළමයි ඉවත් කරන්න. මොකද ඒ තරම් අසම්මර විදියට මේ පාර්ලිමේන්තුවේ කතා ඇති වෙන්න පටන් ගත්තා. මේක කවදාවත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. මේ එන්න එන්න වර්ධනය වීමක් තමයි තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ, ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ කාලය පිළිබඳව ගත්තොත් ඇත්තටම මම හිතුවේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට කතානායකතුමාට විශ්වාස මංගයක් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙයිද කියලා සැකේ මට තිබුණා. මොකද ඒ තරමටම තිබුණ දේ තමයි පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම වැඩි ප්‍රමාණයක් කතා දුන්නේ සහ පොයින්ට් ඔෆ් ඕඩර් වලට ඉඩ දුන්නේ විපක්ෂයට. විපක්ෂ නායකතුමා උදේ පාන්දර හැමදාම පැය දෙකක් මේ පාර්ලිමේන්තුවේ කාලය ගන්න. ඉතාමත් අත්‍යවශ්‍ය දේවල් වලට ගෙනීමේ යුතුයකමකුත් තියෙනවා, අයිතියකුත් තියෙනවා. විපක්ෂ නායකතුමාට, විපක්ෂ සංවිධායකතුමාට අයිතිය තියෙනවා. යම් වෙලාවක ඒ වගේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නයක් පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. නමුත් එතුම හැමදාම කතාවක් කරා. මේ පාර්ලිමේන්තුවේ හැමදාම කතාවක් කරපු කෙනෙක් ඉන්නවනම් ඒ විපක්ෂ නායකතුමා. මගේ ඉතිහාසෙ මම මේ දේශපාලනයේ ඉඳපු කාලය තුළ කවදාවත් ඒ වගේ විපක්ෂ නායකතුමෙක්ගේ කතා නම් මට අහන්න ලැබුණේ නැහැ. ඒකෙන් එක පැත්තකින් බැලුවත් අනිත් මන්ත්‍රීවරුන්ගේ විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වෙනවා. මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. මොකද ඒ අයට කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා තමයි ඒ අයත් පැන පැන පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්නේ. මොකද ඒ අය දන්නවා ඒ අයට කතා කරන්න වෙන්නේ නැහැ. කතාවල් ලා වෙන් කරගන්න බැරි වෙනවා. ඒතර ඒ අයත් බලන්නේ මේ පාර්ලිමේන්තුවට ආවම ගමේ ඉඳලා ආවම කොළඹ ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආවම මේ කතා කරේ නැත්තම් ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක්. ගම්මල ඡන්දදායකව බලනවා අපේ මන්ත්‍රීතුමා ගියා. විපක්ෂයේ ඉන්නේ හොඳ හඬක් නගන්න පුළුවන් කට්ටිය මේක ගිහිල්ලා කතා කරයි. ඉතින් එහෙම අවස්ථාවක් නැති වෙනකොට මේකත් තරඟයට උදේට තරඟයට එක්කෙනාගේ එක්කෙනා නැගිට නැගිට මේ රීති ප්‍රශ්න මතු කරමින් කාලේ විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. උදේ පැය දෙකක් විතර මේ විනාශ වෙන කාලේ කොච්චරද බලන්නේ එකෙන් මොන හරි ප්‍රතිඵලයක් ඇති වෙලා තියෙනවද කියලා. දැන් ඇත්තටම ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බෑ. අහන තරම් ප්‍රශ්නවල අහන තරමේ හැටියට. ඒ නිසා මේ මම කියන්නේ කතානායකතුමාට අපි පැහැදිලිව කියන මේ කතානායකතුමාට මේ කාරණේදී අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි එතුමා මේක ජයග්‍රහණය කරාට පස්සේ හරි මේ පාර්ලිමේන්තුව පාලනය කරන්න ඕන. ඒක ආණ්ඩු පක්ෂද විපක්ෂද කියන එක නෙමෙයි. ඉතාමත් කෙටි වෙලාවක් ඇතුළත මේක මේ උදේ කාලයේ ඒ ප්‍රශ්න අහනේ අවසන් කළ විවාදය ගෙනියන්න ඉඩ දෙන්න ඕන. මම කවදාවත් දැක්කේ නැහැ ඔය තරම් මේ 94 ඉඳලම මේ තරම් රීති ප්‍රශ්න මතු කරන පාර්ලිමේන්තුවක් මම දැක්කේ නැහැ. අවශ්‍ය කාරණේටත් රීති ප්‍රශ්න, අනවශ්‍ය කාරණේටත් රීති ප්‍රශ්න. ඊළඟට දැන් ඡන්දය ප්‍රකාශ කරාම ඒකේ ස්විච් එක ඔබා ගන්න බෑ ගොඩක් කට්ටියට. සමහර කට්ටියට නම් එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි එහෙමනේ හිතලම නවත්ත ගන්න. එතකොට කියනවා ඡන්ද ප්‍රකාශ කරන්න කාටද කියලා තව කතාවක් කළා තමයි ඒකටත් ඡන්ද ප්‍රකාශ කරා. බලන්න මොන තරම් නරක විදියටද මේ පාර්ලිමේන්තුවේ හැසිරීම තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න කට්ටිය ඉන්න ගොඩාක් ජේෂ්ඨ මන්ත්‍රීවරු, ඒගොල්ලෝ දන්නව කොහොමද මේ පාර්ලිමේන්තුව පහුගිය කාලෙක හැසිරුණේ කියලා. ඒ නිසා කතානායකතුමා සහ ඔබතුමා ඔබතුමාලා කණ්ඩායමටම නියෝජ්‍ය කතානායකතුමාත් ඔබතුමාත් මේ කාරණේ හොඳටම දන්නවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේට පසුව හරි අපි දිනවනවා මේක. හැබැයි පාර්ලිමේන්තුවක් විදියට මේක ගෙනියමු. ඒකෙදි කෑ ගැහුවට කමක් නැහැ. අපි මේකේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා. මේ අනවශ්‍ය විදිහේ මේ රීති ප්‍රශ්න වලට දිගින් දිගටම කටයුතු කරනවා නම් එයාට එරෙහිව කටයුතු කරන්නත් බලය තියෙනවා කතානායකතුමා. ඔබතුමාට ඒ බලය තියෙනවා. ඒ වගේම වෙලාව අනවශ්‍ය විදිහට පාවිච්චි කරනවා නම් ඒ වළක්වන්න බලය තියෙනවා. එනිසා ඒ වගේ කටයුතු කරොත් මම හිතන්නේ අපිට පාර්ලිමේන්තුව හොඳ තත්යකට ගේන්න පුළුවන්. මේ සිද්ධිය දිහා බැලුවොත් මේ කතානායකතුමාට ගේන විශ්වාස මංගයක් ගේන්න කිසිම පදනමක් නැහැ මේ කාරණේ සම්බන්ධව ගත්තොත්. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් මේ පොලිස් ප්‍රතිවරයා පත් කිරීම සම්බන්ධවනේ තියෙන්නේ. එතකොට සමාජිකයෝ දෙන්නේ ඡන්දය විරුද්ධව දෙනවා, දෙන්නේ ඡන්දෙ නොදී ඉන්නවා, හතර දෙනෙක් පක්ෂව ඡන්දෙ දෙනවා. එතකොට ඕක හැමදාම සිද්ධ වුණොත් මොකද කරන්නේ? මෙතන තියෙන ව්‍යවස්ථාදායක ස්වභාවයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මේ ව්‍යවස්ථාදායක ස්වභාව හදන්නේ ස්වාධීනව කටයුතු කරන්. දැන් පාර්ලිමේන්තුවේ නිල වශයෙන් පත් වෙන කණ්ඩායම් ඉන්නවා. ඊට අමතරව මේ ස්වාධීන කණ්ඩායම් වල කියලා කියාගන්න කට්ටිය තමයි මේ විදිහට හැසිරෙන්නේ. එක්ක පක්ෂයි කියන්න ඕනේ, එක්ක විරුද්ධයි කියන්න ඕනේ. දැන් හැමදාම මොහොම දිගට දිගට ඇදගෙන ගියා නම් මොකද වෙන්නේ? එතකොට මේ රටේ පොලිස්පතිවරයෙක් නැහැ. මොකද මේ කණ්ඩායම් වලට මන් දන්න විදියට විපක්ෂේම තමයි මේ දෙන්නට උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකින්න කියලා. අපිට දැනගන්න ලැබෙන තොරතුරු අනුව ඒගොල්ලන්ට කියලා දිනවා. මොකද හේතුව? දැන් මේ පාතාලය මර්ධනය කරන්න, ඒ වගේම කුඩුකාරයෝ අල්ලන්න, කුඩු ගේන මිනිස්සු, කුඩු බෙදෙන මිනිස්සු මේ ඔක්කොම අල්ලන්න යුක්තිය මෙහෙම ක්‍රියාත්මක වෙනවා. ඒ යුක්තිය මෙහෙම ක්‍රියාත්මක වෙනකොට පොලිස්පතිවරයා විශාල කාර්යභාරයක් කරනවා. අද ඒ බැටලියන් විශාල වශයෙන් සිද්ධ වෙනවා. එතකොට මේක වළක්ව ගන්න කාටද ඕන? ඒ වළක්ව ගන්න ඕන කුඩු ගේන මිනිස්සු අද ගිහිල්ලා සමහර විපක්ෂයේ කණ්ඩායම් මුණ ගැහෙනවා. අපි දන්න අපිට ආරංචි ලැබෙනවා. ඒ අය ගිහිල්ලා දැන් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් දෙක තුනම මුණ ගැහිලා බලනවා මේ කොහොමද කඩාකප්පල් කරන්නේ? කොහොමද මේ පොලිස්පතිවරය අයින් කරන්නේ? පුළුවන් නම් කොහොමද මේ අමතිවරයත් අයින් කරන්නේ? කොහොමද මේ වැඩපිළිවෙල නවත්තන්නේ කියලා දරන උත්සාහයක් තියෙන. නැත්තම් මේ පොලිස්පතිවරයාට විරුද්ධ වෙන්න මොකද්ද තියෙන කාරණේ? මෙතෙක් කවදාවත් නැති විදියට මේ රටේ මේ මත්තුව දුර නැති කරන්න මේ පොලිස්පතිවරයා මහන්සි වෙනවා. ඒක හිතට එකඟව ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. එහෙමනම් හැම වෙලාවෙම අපි මම නම් විශ්වාස කරේ මේ යෝජනාව එනකොට ව්‍යවස්ථාදායක සභාවට සියලුම දෙනා එකහණින් ඔහුගේ පත්වීම අනුමත කරයි කියලා. ඔහුට සහයෝගය ලබා දෙයි කියලා. මොකද මේ රටේ කුඩු වසංගතය නවත්තන්න හැමෝම ප්‍රතිඥා දෙනවා. හැම ඡන්දපත් හැම ඡන්දපොරොන්දුවකදීම කියනවා. හැම වේදිකාවකදීම කියනවා. හැබැයි ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද හුඟක් මේ කුඩුකාරයොන්ට පුළුවන් දේශපාලඥයොන්ට වෙන්න පුළුවන් තවත් කට්ටියට වෙන්න පුළුවන් සල්ලි පොම්ප කරන්. මෙච්චර කාලයක් ආරක්ෂක අංශයේ බොහෝ දෙනෙක් සල්ලි වලට යටත් කරගෙන හිටියා. පොලිසිය ඉහළ නිලධාරීන් හැසිරෙව්වා කුඩුකාරයොන්ට ඕන විදියට. මොකද ඒ අයගේ ළඟ ලක්ෂ මිලියන් නෙමෙයි තියෙන්නේ බිලියන් වලින් සල්ලි දියෙන. ඒ බිලියන් වලින් ඒක හැසිරෙව්වා. මේ වතාවේ කරගන්න බැරි වෙනකොට ඒ පොලිසිය හසුරව ගන්න බැරි වෙනකොට දේශපාලඥයෝ හසුරවගෙන බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. එහෙස අපි පැහැදිලිව කියනවා මේ විශ්වාස භංගයේ මේ වෙලාවේ ගෙනාවේ කිසිම පදනමක් නැතුව කිසිම පදනමක් ඇති කාරණයකට නෙමෙයි මේ විශ්වාස භංගය ගෙනාවේ කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම තමයි මෙතන අපේ නාලක ගොඩහේව මැතිතුමා තවත් කිව්වා හිටපු ජනාධිපතිතුමාට යන්න උනා කියලා. ඔව් යන්න උනා. එතුමා ජයග්‍රහණය කරවන්න අපිත් වැඩ කරා. කවුරුත් මහන්සි වෙලා 69 ලක්ෂයක් ඡන්දය එතුමාට දුන්නා. හැබැයි ඒ හදන ප්‍රතිපත්තිමාලාව හදන ඒ වෙලාවෙත් හිටිය ඔබතුමා ලොකු කාර්යභාරයක් කරා. අපි දන්නවා මම හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන කණ්ඩායමේ ප්‍රධානී හිටියේ නාලකොඩේ හේව මැතිතුමා. මම දන්න විදියට ඒ එතුමාගේ වැඩපිළිවෙලක් තමයි එතුමත් එක්ක එකතු වෙලා තමයි ගියේ. ඒක හොඳයි. වියත් මග එකතු කරගත්තා. වියත් මගත් එක්ක වැඩපිළිවෙල ගියා. ඊට පස්සේ තිබුණා සංස්ථාවලට තනතුරුපත් කිරීම. ඒ තනතුරුපත් කරන එකත් ඒ වෙලාවේ හිටිය ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කමිටුවකින් කරේ. ඒ වයිදී ඇමතිවරුන්ට සාමාන්‍ය සම්ප්‍රදාය වුණේ ඇමතිවරුන්ට ඕන සභාපතිවරු පත් කිරීම. නමුත් ඒකෙන් එහාට ගිහිල්ලා ඒ වෙලාවේ ඒ පත් කිරීම කරේ ඒ කමිටුව. ඒතර එතනත් හුඟක් පත් කරේ මේ වියත් මගේ කණ්ඩායම. නමුත් ඒ වැඩසටහන අසාර්ථක වුණා. අපිට පිළිගන්න වෙනවා මේ රටේ හැම තැනම කියපු දෙයක් තමයි උගත්තු බුද්ධිමත්තු ආචාර්යවරු මහාචාර්යවරු තමයි පාර්ලිමේන්තුවට එන්න ඕනේ. දොස්තරවරු ඉංජිනේරුවෝ එන්න ඕනේ පාර්ලිමේන්තුවට කියලා ඒ වෙලාවේ මතයක් තිබුණා. ඒක අපි බැහැර කරන්නේ නැහැ. ඒ අය එන එක හොඳයි. නමුත් ඒ වගේම තිබුණා තනතුර වලට පත් කිරීමෙත් ඒ වගේම කණ්ඩායමක් පත් කරන්න ඕනේ කියලා. නමුත් වැඩේ අසාර්ථක වුණානේ. ඒ සියලු පත් කිරීම් ඒ ගත්තු තීන්දුව අසාර්ථක වුණා. ඒක අපි පිළිගන්නේ. ඒ නිසා තමයි ඉඳපු ජනාධිපතිතුමාටත් යන්න වුණා, අගමැතිතුමාටත් යන්න වුණා, ආණ්ඩුවටත් යන්න වුණා. සම්පූර්ණ වෙනස් පරිසරයක් මේ රටේ නිර්මාණය වෙන්නේ. අවසාන මොහොතේ අපි දන්නවා පාර්ලිමේන්තුව අල්ලගන්න ගියා. මෙතන පාර්ලිමේන්තුව අල්ලගන්න ගියා. ඒ වෙලාවේ ඇවිල්ලා පැහැදිලි ඔබතුමා
දන්නවා
එදා මේ පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් ජනතා විශ්තිබරමුණේ ඒකට නායකත්වය දුන්නේ. අපි දැක්ක පැහැදිලිව හිටියේ කවුද කියලා. එදා මේ පාර්ලිමේන්තුව වටලවල අල්ලගත්ත නම් මොකද්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ? ඒවකට ජනාධිපතිතුමා ගත්තු ඒ තීන්දුව නොවෙන්නට අද මෙහෙම කතා කරන පාර්ලිමේන්තුවක් නොවෙන්නට ඉඩ තිබුණා. එක පාර්ලිමේන්තුව ගිනි දියන්න ඉඩ තිබුණා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව අල්ලගෙන වෙනත් දෙයක් කරන්න ඉඩ තිබුණා. හැබැයි ඒ තත්ත්වයේ ඒ වෙලාවේ ඉදිරිපත් වුණු ආරක්ෂක අංශත් ඒකාබද්ධ වෙලා ඒ කටයුත්ත සිද්ධ කරා. එතනින් තමයි මේ පාර්ලිමේන්තුව බේරෙන්නේ. අද මෙහෙම කතා කරන්න අපිට ඔබට මේ විවේචනය කරන්න පුළුවන් වෙන්නේ මේ தත්ත්වය තුළ. අපි අමතක කරන්න හොඳ නැහැ එදා තිබුණු தත්ත්වයත් අද මේ රට ගෙනාපු தත්ත්වයත් පිළිබඳව හැමෝටම වැටහීමක් තිබෙනවා. මොනතරම් අභියෝග මැද්දද මේ රට ගෙනාවේ? පැය 12ක් 13ක් විදුලිය කප්පාදු කරන, ඒ වගේම තෙල් ටිකක් ගන්න පොලිමේ ගිහිල්ලා මිනිස්සු මැරෙන, ගෑස්ටික් ගන්න පොලිමේ කියලා මිනිස්සු මැරෙන ගොවියා ගොවිමෙන් ඈත් කරලා පොර ටිකක් ඉල්ලගෙන හිඟා කන තත්ත්වයට පත් වෙන අඬා වැටෙන තත්ත්වයට පත් වෙන තත්ත්වයට ගොවියා පත් වෙලා තිබුණු අවස්ථාවක අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරගෙන යන ක්‍රමානුකූලව මම කියන්නේ නැහැ ඒකෙන් මිනිස්සුගේ ප්‍රශ්න ඔක්කොම විසඳුණා කියලා ජීවන වියදම අඩු වුණා කියලා. හැබැයි එදා තිබුණු තත්ත්වයත් එක්ක බැලුවම අද මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණා. එදා වගකීම් බාරගත්තේ නැහැ පක්ෂ නායකයෝ. දෙතුන් දිනකටම කතා කරා. ඒ කවුරුත් මගහැරපු වෙලාවේ තමයි මේ වර්තමාන ජනාධිපතිතුමා මේක බාරගත්තා. බාරගෙන අද යම් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. දැන් මේ මට්ටම ඉස්සරහට ගෙනියන්න තියෙනවා. එදා ඒ වැඩසටහනට ඒ ගත්තු ක්‍රියාමාර්ගයේදී ජනාධිපතිතුමාම ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව කිව්වා මම තනියෙන් ආපු පුද්ගලයෙක් මට සහයෝගය ලබා දෙන්න කවුරුත් කියලා. මේ රට ගොඩ ගන්න. හැබැයි ඒ වෙලාවේ විපක්ෂයේ විදියට සහයෝගය ලබා දුන්න නම් කවුරුත්. අද මේ තියෙනවට වඩා හොඳ තත්ත්වයකට එනවා. අද මේ තියෙන තත්ත්වෙට වැඩිය හොඳ තත්ත්වයකට එනවා. නමුත් ඒ අඩුගානේ බාධා නොකර හිටියනම් බාධා විතරමයි ඇති උනේ. බාධා කිරීම මැද්දේ හරි මේ තත්ත්වෙට ගෙන ආපු එක පිළිබඳව අපි සතුටු වෙනවා.
Thank you. Honorable Nalakigore, what is the point of order?
ගරු ඇමතිතුමා සඳහන් කරපු එක කාරණයක් ගැන මම පොඩි පැහැදිලි කිරීමක්
කරන්න. Honorable Nalakigore, this is not a point of order.
Point of order.
Okay. Yeah. What is the point of order?
මගේ නම කිව්වා. That's a point of order. He mentioned my name and he okay. made a major accusation. So I have to answer that. ඔබතුමා කතා කරා මේ වියත්මගයව මේ සභාපතිවරු වශයෙන් පත් කරපු එක අර්බුදයට හේතුවක් වුණා කියලා ඒක සම්පූර්ණයෙන් වැරදි. අපි හැමෝම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අරගලෙන් පන්නා ඉන්නේ ප්‍රධාන වශයෙන් මේ තුනේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති වෙච්ච පොහොර අර්බුදය සහ ඊට පස්සේ ඇති වෙච්ච විදේශ විනිමය ප්‍රශ්නද ගෑස් විදුලිය ප්‍රශ්නේ. ওই දෙකටම වියත්මගේ සම්බන්ධයක් නැහැනේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්ත සම්බන්ධයෙන් එතුමාගේ පොත කියවලා බලන්න. එතුමා දැන් පොතක් නිකුත් කළ තියෙනවා. පොතේ පැහැදිලිවම කියලා තියෙනවා එතුමායි කෘෂිකර්ම ව්‍යාපෘති කරන වෙලාවේ එතුමාට උදව් කරපු කෙනා වශයෙන් දාලා තියෙන්නේ හිටපු කෘෂිකර්ම ඇමති බහින්දානන්ද මහත්මයා. වෙන කිසි කෙනෙකුට සඳහන් කළා නැහැ. ඊට අමතරව මතක තබා ගන්න ඔය ඒ වෙලාවේ ලේකම්වරු වශයෙන් පත් වෙච්ච ව්‍යාත්මක සමාජිකයෝ එකට විරුද්ධ වුණා. ඒතකොට මොකද කරේ?
හතර
දෙනෙක් වස් කරා. ඒක තමයි ඇත්ත කතන්දරේ.
Thank you. Honorable Dilan Perera, do you have 7 minutes?
කරු නියෝජ්‍ය කාර්ෂ සභාපතිතුමනි, අතරම මේ විවාදය කියන වෙලාවෙත් මම මේ විවාදේ කතා කරන්නේ නෙවෙයි හිටියේ. විශ්වාසභංග යෝජනාවට මම අසම් කළෙත් නැහැ. මේ විශ්වාසභංග යෝජනාවට හැබැයිම විරුද්ධ තමයි චන්දපාච විශ්වාසභංග පක්ෂය තමයි චන්දපාචන හිටියේ. නමුත් මම අසම් නොකළේ සහ කතා නොකරන්න හිටියේ මේ කතානායකවරයා කතානායක වීමට පෙර මගේ හිතේ පළපදියම් වෙත මම බොහොම ගෞරව කරන චරිතයක් නිසා. ඒ නිසා මම හිතුවා මම විශ්වාසභංග යෝජනා පක්ෂව ඡන්ද පාවිච්චි කරනවා. හැබැයි කතා කරන්නේ නැහැ. මම අසම් කරෙත් නැහැ විශ්වාසභංග යෝජනාවට. හැබැයි ඊයේ සහ අද සහ පෙරේදා විරුද්ධ පක්ෂයේ නෙමෙයි ආණ්ඩු පක්ෂයේම සමහර කතික මහත්වරු කරපු කතා වලින් මට තේරෙනවා මම කතා කරන්න ඕනේ කියලා. මොකද ආණ්ඩු පක්ෂයෙන්ම මම කියන්නේ මේ අර ඔල මුට්ටලෝ නෙවෙයි. ආ සමහර ඔල මුට්ටලෝ ඉන්නවනේ. සර්මක් කඳගෙන මෙතන ඉලා හිට ගන්නවා මෙතන කෑ ගහන ඔල මුට්ටලෝ කියලා. මිනිහා දන්නේ මිනි 8 පාස්සේ 10 පාස්සේ කියලා. මම එන්නේ ඒගොල්ලෝ කරන්නේ නෙවෙයි. නමුත් ආණ්ඩු පක්ෂයේ ඉන්න බුද්ධිමත් නීතිඥ මහත්තයෝ අධිකරණ ඇමතුමා එතුමා මුළු කතාව පුරා විවිධ කාරණා කියලා එතුමා කිව්වා ඔව් අපි පිළිගන්නවා අර ඔන්ලයින් සේෆ්ටි බිල් එකේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නු යෝජනා හතරක් අපිට දුන්න බැරි වුණා. එහෙනම් එතුමාම පිළිගන්නවා බැරි වුණා. බැරි වුණා කියලා කියන්නේ මොකද්ද? බැරි වුණා කියලා කියන්නේ විවස්ථාවට පටහැනි. දැන් කෙනෙක් කියනවා නම් කවුද මහින්ද මහත්තුමා කිව්වා මේ විශ්වාසභංගය ගේන්න තිබුණේ තිරණාස් මහත්තයා විරුද්ධව නෑ. අද ඉතාලම අමාරුවෙන් අමාරු බ්‍රීෆ් එකක් ඔප්පු කරන්න කතා කරපුවම අපේ විදේශ කටයුතු අමාත්‍යතුමාට මේක අමතකුණා. කවුරු හරි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමාලා නඩු තියෙනු කාටද දෙවන්නේ? පාර්ලිමේන්තුවටද? අදාළ අමාත්‍යතුමාටද? නෑ, කතානායකතුමාට. ඇයි ඒ කතානායකතුමාට එහෙම කතානායකතුමාට ඇඩ්‍රස්ලක එවන්නේ? කතානායකතුමා වගකීම තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව ඒ අනපනත් සම්මතකට කටයුතු කිරීම. කතානායකතුමාට වෙන්නේ ඒ නිසා. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයා පිළිගත්තා යෝජනා හදතුල බැරි වුණා කියලා. ඒ කියන්නේ විවස්ථාවට පටහැනි. ඊළඟට නියෝජ්‍ය අධිකරණ මැතිතුමා රාජ්‍ය මැතිතුමා කිව්වා විශ්වාස මඟ ගේන්න ඕනේ ව්‍යවස්ථාදායක සභාවේ ඇබ්ස්ටේන් කරපුවාට. ඒ කියන්නේ පුද්ගලයා කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාවේ මේ ඔන්ලයින් බිල් එක සම්බන්ධයෙන් ඊට පස්සේ මේ පොලිස්පතිතුමා පත් කිරීම සම්බන්ධයෙන් කොහේ හරි ප්‍රශ්නයක් තියෙන ඉඳලා එහෙම කියන්නේ. අර විජයකරණ මැතිතුමා කිව්වා මේ විශ්වාස මඟ යෝජනා ගේන්න ඕනේ කාටද? ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න ඇබ්ස්ටේන් කරපු දෙන්නට. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාව තුළ පොලිස්පතිතුමා පත් කිරීම කියන කාරණේදී කාහරි කෙරෙහි විශ්වාසයක් බිඳිලා තියෙනවා. ඉතින් ආණ්ඩු පක්ෂයෙන්ම කියන විශ්වාස භංග වෙලා. ඒක වෙනස අපි කියන විශ්වාස භංගුනේ කටානායකතුමාට කෙරෙහි. ආණ්ඩු පක්ෂයෙන් කියන්නේ එබ්සෙන් කරු දෙන්නක හැබැයි කොහොමද විශ්වාසය භංග වෙච්ච සභාවකින් පොලිස්පතිතුමා පත් කළදී අමරණ මහතුමා කිව්වගේ මම නම් ඉන්නේ එතුමා කිව්ව විදිහට මම පොලිස්පතිතුමාගේ මට වරදක් වෙන්නේ නැහැ. හැබැයි එතුමාට ලොකුම අපහාසය තමයි විශ්වාසය භංග වෙච්ච හොරබාරයක තුමා පොලිස්පතිතුමා කරපු එක. එතුමා හරිබාරය පොලිස්පති කිරීම තමයි එතුමාට දුන්න ගෞරවය. එතුමා හොරබාරය පොලිස්පති කිරීම තමයි එතුමාට කරපු අගෞරවය. නිසිපරිද එතුමා පොලිස්පති කරන්න තිබුණා. ඊළඟට ඊයේ සුසිල් ප්‍රේමනාථතුමා අපි උත්තර දෙන්නේ මේ මේ ප්‍රශ්නේ හරියටම ටෙක්නිකලි ආරියු කරන්න උත්සාහ කරපු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් විතරයි. මම අර ඔලොමොට්ටලේ කතා කරන්න යන්නේ නැහැ. ඒ ඔලොමොට්ටලේ වැඩියෙන් වෙලාව දුන්නත් ආණ්ඩු පක්ෂේ. සුසිල් ප්‍රේමනාථතුමා තර්කමතු කරා ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කොටස තියෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාවේ විධායක ඇදහිලි විධායකයටයි දෙයක් කියලා. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ව්‍යවස්ථාදායකට මං කියන්නේ නෑ දැන් නම් වැරදි. ඇයි ව්‍යවස්ථාදායක සභාවක් හැදෙන්නේ? ඇයි විධායකට ඕන ඕන විදිහට තනතුරු වලට කට්ටිය පත් කිරීම නවත්තන්න යම්සි ආකාරයේ චෙක්ස් ඇන් බැලන්සියක් කරන්න? ඒක විධායක කොටසක් වෙන්න බෑ. එහෙනම් විධායකයේ කොටසක්සේ ව්‍යවස්ථාදායක සභාව සලකලා විශ්වාස භංග යෝජනාවේදී කතානායකතුමාගේ පැත්ත ගැනීම තර්කානුකූලව සභානායකතුමා කරන්නේ වැරදි විදිහට.
Honorable member, you have 2 more minutes.
Right. ඒ නිසා කරු සභාපතිතුමනි ඒ වගේ විපක්ෂ සංවිධායකතුමා කියනවා නෑ මේ ව්‍යවස්ථාදායක සභාව නෑ ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ කතානායකතුමා ව්‍යවස්ථාදායක සභාවේ සභාපති වෙච්ච පළියට ඒක ව්‍යවස්ථාදායක කොටසක් වෙන්නේත් නෑ අන්තිකේ කොටසක් වෙන්නේත් නෑ. මේ තුනෙන්ම ස්වාධීන වෙච්ච ආයතනයක්. මේ ස්වාධීන වෙච්ච ආයතනය තුල කතානායකතුමා ඔන්ලයින් සේෆ්ටි බිල් එකට වරද තමයි කරු සභාපතිතුමනි. රැස්වීම තුල රැස්වීම යන කාලය තුල එතුමා කොයි වෙලාවකවත් කිව්වේ නැහැ ඇබ්ස්ටේන් දෙදෙනා මම විරුද්ධව සැලකනවායි කියලා. ඒ කියන්නේ ඒ රැස්වීම කාලය තුල එතුමාට තේරුණා මේ දෙදෙනා ඇබ්ස්ටේන් විරුද්ධ නැහැ. හැබැයි රැස්වීම ඉවර වෙලා ජනාධිපතිතුමා එතුමාට ලිපියකට පිළිතුරක් වශයෙන් තමයි එතුමාට නැවත වරක් මනස පහළ වෙන්නේ ඇබ්ස්ටේන් දෙදෙනා විරුද්ධ වශයෙන් සලකා යුතුව කියලා. Today in the evening, sir, when we are taking a vote for this, if you are in the chair, are you going to vote? No, you can't. කතානායකතුමා විවිධ අවස්ථාවල පිටර අපි එක එක පනත්තල් ඡන්ද විමසලා තියෙනවා. කතානායක ඡන්ද පාවිච්චි කරන්නේ නැහැ. Today, most probably the deputy speaker will be in the chair. Deputy speaker will not vote in the first round. Why? He only a casting vote. So the meaning of casting vote is the person went on. Then, sir, Garu, Niyojakarya Sabha Pratinidhi, Mani Damodaran Tumat Kiwa, Gudiya Matat Kiwa, Me Parliament to a Pilibandav, Lanka, Deshe Vishi Pahama Gedara Palaya.
Honorable Minister, please wind up.
කියන අවස්ථාවකදී අපි පාර්ලිමේන්තුවේ දෙන සංඥා මොනවද? කතානායකතුමා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා එහෙම නැත්නම් ඊළඟට කෝප් සභාවේ මහාචාර්ය බණ්ඩාර වෙනුවට රෝහිත අවිගුණපත් කිරි මේවා හරි සිග්නල්. ඒ නිසා ගරු සභාපතිතුමනි කතානායකතුමා ඉතා හොඳ මිනිස්සෙක්. ඉතිහාසය පුරාම කතානායක වෙන්න බර දේශපාලඥයෙක්. මම මේ කිරීමේ එතුමාගේ කෞදුර ලේකම් සමීර ඒ අභිවදන දොස්තර මහතා ඉතාම හොඳින් අපේ මේ විශේෂයෙන්ම ආංශික කාර්යසභාවට තම උදව් කරපු කෙනෙක්. හැබැයි ඒ කාහෙම කියලා ව්‍යවස්ථාව උල්ලංඝනය බෑ. අවසාන වශයෙන් කෝප් කමිටුවේ මේ ප්‍රශ්නය මතුවෙච්ච වෙලාවේ අපි කෝප් කමිටුව ඇතුළේ ඉඳ උත්සාහ කරා අලුතෙන් පච්චන සභාපතිතුමා පරද්දන්න.
Honourable member, please wind up.
එදා විරුද්ධ පක්ෂ ඔක්කොම ආවා නම් පරද්දන්න තිබුණා. හැබැයි එදා ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා මමත් කෝප් කමිටුවෙන් අද දින ඉල්ලාසෙනවා ලිපි ඔබතුමාට බාර වෙනවා. අවසානමට කියන්න තියෙන්නේ කතානායකතුමාට නැවත කතානායක පුටුවට ආවත් නැතත් මේ ඉතිහාසය පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රීන් හැටියට සෑම කෙනාටම ලැබිච්ච පක්ෂ විපක්ෂ බෙදෙන් තොරව ලැබිච්ච විමර්ශනගත මුදලොත් මේ ආණ්ඩුව නවත්තලා තියෙනවා. අඩුගාන ඒකටවත් මැදිහත් වෙන්න කිලිම කරමින් මාණිහන බොහොම ස්තුතියි.
Thank you.